නිවන කියන්නේ ගිය පොරේ නම් උදින් පොරේද?
ඔව් ඔව්.
මාත් මාත් පොරේ.
හා හා.
මේ දේශන ඉතාම නේ. හරි. අපට
සම්පූර්ණ ශක්තියම වැඩදී මුචිත කාලයකට අපි බලපු ක්‍රම. දැන් අපි කොච්චර කිව්වා තාම පත්‍ය සම්පාදයේ ගැන හරියට දන්නේ නැහැ. පහකවල වැඩසටහනක් කියලා බලහන සත්‍ය ඔක්කොටම සම්පූර්ණම ස්වාමීන් වහන්සේට ගියයි. ඒ කියන්නේ මේක මේ වෙනවන්ද පිටකයට මම රෝමෝත් මොකද පස්ස සම්පාදයේ හරියට මේ දෙන්නට තේරෙනවා නම් ඕකේ ප්‍රධාන කර්ම හරිය ඒ ක්‍රම හයක ආදේශ කළ බලනකොට ගැලපෙන්නේ නැති වෙනවානේ. ඒ විදිහට ගැලපෙන්නේ නැතුව තියෙනකොට තමයි හරියටම පරිච්ඡ සම්පාදේ තේරෙන්නේ. ඒ කියන්නේ පරිච්ඡ සම්පාදේ ආර. ඒ කියන්නේ සංග දොහක් වෙන විදිහට කාල තුනක් සංගේ සංග තුනක් ඊට පස්සේ ආකාර 20ක් පොත්පත් හතරක් මූල දෙකක් කියලා මෙන්න මේ වගේ තියෙන පරිච්ඡ සම්පාදේ කාර්යය. මේ දවස් වල ඉතිහාසික කතර ගවේෂණය කරන තමයි ගොඩාක් ඒ දිනක දින මට උදේට තමයි නිදියන්නේ. ඒක නේද? ඒක ඒක දැන් පුළුවන්. මොකද දැන් අපි මේ භවනා කරද්දී පටිච්චසමුප්පාද ධර්මය හරහායි මේ ශාසනය විවෘත වෙන්නේ. කියන්නේ ලෝකයේ ඇතිවීම නැතිවීම පෙන්වන්නේ පටිච්චසමුප්පාදය. ඒකට සැදී මහානාතරණ ශ්‍රේෂ්ඨතන්ගේ අනුකූලව පටිච්චසමුප්පාදය දැක්කෝ ධර්මය දැක්කා. ධර්මය දැක්කම පටිච්චසමුප්පාදය දැක්කා කියන්නේ. මේ පටිච්චසමුප්පාදය ඒ තමයි ගැඹුරු. ඒක තමයි අවබෝධ කරගන්න ඕනේ. ඉතින් ඒකට සඳහා මම මේ කාර්යය කියලා එහෙසෙනවා. නමුත් මේක කොතනක හරි ප්‍රශ්නයක් තියෙනවා තව. කියන එක ගැන දැන් අපි මේ දර්ශනය ගැන කතා කළා. මේ දර්ශනයට අපි එළඹෙන්නේ දැන් මේකේ අන්තිමට සාසනානුලෝම පැහැදිලි කළා ජීවිතේ දකින මට්ටමකට ගන්න කොහොමද කියන ප්‍රශ්නයක් මගේ ඔකේ තියෙනවා ඉතින් දැන්. කාරණාව ඇත්ත උනාට මේ පටිච්චසමුප්පාදයේ කාරණාවන් තමයි පැහැදිලි කරන මෙන්න මෙහෙමයි තුන් භූමියට දෙදෙන්නේ මනස මේ විදිහට හැතරෙවහමයි මේ විදිහට තිබ්බහමයි ලෝකෝත්තර භූමිය නිර්මාණය වෙන්නේ කියලා මේ කර්ම සකස් වෙන්න පටන් ගන්න කොතනින්ද ජීවිතය ආරම්භය මොන තැනකින්ද උපසක කර්ම සකස් වෙන මොන තැනකින්ද ඒකට කෙලෙස් දෙන්නේ මොන තැනකින්ද ප්‍රතිසන්දියට යන්නේ මොන තැන විදිහකටද කියන ටික තමයි පැහැදිලිව දෙන්නේ පටිච්චසමුප්පාදේ. මෙන්න මේ අවස්ථාවේදී මේ විදිහට තමයි ප්‍රතිසංගයට යන්නේ. එතන ඒ අවස්ථාවේදී කියෙදෙන්නේ මෙන්න මෙහෙම ටික සිත් ටිකක් කියෙදෙන්නේ මෙන්න මෙහෙමයි කියලා කියෙදෙන්නේ. එනවා. ඒක අපි අද පොඩි හරුවෙන් ගන්නවා. සල්ලා එක කියනවා. අපි ටිකක් කතා කරමු. දැන් තමයි දැන් මේ වගේ මහල් ප්‍රශ්න ගැටුම මහල් තියෙනවා. ඒ කොටස් පහ බලන අන්තරව අර සමතකම තමයි කරන්නේ. මම මොකද නීවරණ සමතකම තමයි තමයි ආවරණය ධර්ම අඩු වෙන්නේ. ඊට පස්සේ ඒක බලනකොට අර මම කියන්නේ සමන්තයි ලම්සහත් සත්පුද්ගල භාවයෙන් ඇතුළු වෙච්ච අධ්‍යක්ෂින් කියන අරමුණ සිහි කර කර ගන්න. ඔය සමතේ හොඳට ලඟනවා අරමුණ සිහි වෙන්නේ නැහැ. හිතන අතර වෙලා තියෙන්නේ ඒ නිසා මේ සිහි කරන්නේ සිහි කළා අරගෙන ඒ අරමුණ එනවනින් බලනවා ආයෙත් සමතකම කරනවලු ඒ විදිහට කරන්නේ. සාමාන්‍යයෙන් ඉන්න වෙලාවටමත් අපිට කෙනෙක් දෙයක් එක මතක් වෙනකොට අපිට බලන්න පුළුවන් ඒ රූපය කොච්චර කෙනෙක් වුවත් එතන තියෙන කලබල ආහාරයෙන් ලැබෙන දෙකින් බුදු අන්තිම උත්තරය තියෙන්නේ දැන් රූපේ දත්තාම සෙසුම්නේ දත්තාම මස්නහර කනබුන ආහාරයෙන් හැදිලා තියෙන්නේ. එතකොට ඒ කය ඇසුරු කරගෙන පොළොවේ හිතෙන් තමයි දකින අහන මේ හැම දෙයක්ම කරන්නේ. එතකොට මේ නාම රූප දෙක නොදන්නා ප්‍රමාණිකා නාම රූප දෙක තියෙන තැන පුද්ගලික කියන දෘෂ්ටිය පුද්ගලික සංඥාවක් අපේ මනස තුල තියෙනවා කියන උත්තරයක් එනවා. මෙතන අපි පුද්ගලයෙක් කියලා හිතුවට ඒ ධර්මතාවය වෙනස් වෙන්නේ නැහැ. රූපේ කනබුන ආහාරයෙන්මයි හැදුන්නේ, නබුදු කොටස් ටිකක්මයි තියෙන්නේ. ඒ කය අසුරු කරගෙන පවතින සිත්යෙන්මයි මේ කටුකිට වෙන්නේ කියලා මේ අපි පුද්ගලයෙක් යනවා එනවා පුද්ගලයෙක් බලනවා අහනවා කියන තැනක මේ නාම රූප කියන ධර්මතාව දෙක කුස්සිය තියෙන්නේ. ඔය ටික නොදන්නා ක්‍රම නිසා අපි ගංගව ඇතුළු වෙනවා කෙලෙසය පුද්ගලයේ යමා පුද්ගලෙක් ඉන්නවා කියලා. අර යහදි බහුවිතේ. ඉතින් අර වැරද්ද දෙන්නේ අර ජීවන් තරම් මේ නාම රූප ධර්ම කාදේක ඔහොම බලන්න 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 වැරද්ද දෙන්නේ. ඊට පස්සේ තව ඒක ටිකක් මුන්නා වෙන්නේ කරවල බලද්ද හොඳට මේ කවුටිකක් ජනතෝ ගොඩක් තේරෙන්නේ අපි හැම කෙනෙක්ම ජීවත් වෙන්නේ සම්පූර්ණ චිත්ත මට්ටම ගැනද කියලා සිත්ින් ජීවත් වෙන ලෝකෙක කියලා. ඒ කියන්නේ දැන් රූපයේ එක් ලොම් නේදත් හම්මක් කියනකොට අපි දන්නවනේ මේක අචේතනික කොටස් කියලා. මලමිනේ කියන කොටස් කලබුන ආහාරයෙන් ඇතුලේ. එතකොට ඒ කය ඇසුරු කරගෙන පවතින චිත්තයෙන් හැම වෙලෙම රූප පෙනෙන්නේ. සද්ද ඇහෙන්නේ, ගඳතොන් දැනෙන්නේ අපි හිතට හම් වෙන අරමුණු මත ජීවත් වෙන මිසක සිත් මට්ටමක පොදුදරිත කයක් හම් වෙන සිද්ධියකින් අපි ජීවත් වෙන්නේ නැහැ. කෙලෙසේට අපිට කෙලෙසේට පෙනෙනවා අපි මේ වගේ රළු කයක් එක්ක ජීවත් වෙන්නේ කියලා. කය ඇසුරු කරගෙන පවතින විඥානය මේ කය ඇසුරු කරගෙන පවතින ඒ විඥානයේ කෙහෙළුවා කියන කය අපි දන්නේ. දැන් අපි කොහොමවත් දැන් පොළොවේ අපි ගොතන කරේ හිටගත්තොත් ඉතගෙන ඉන්න දැන අපිට පේන්නේ නැහැ මේක වැහිලා නේ තියෙන්නේ. හැම වෙලාවෙම විඥානයේ කෙහෙළුවා තියෙන තැන තමයි අපේ කය. කියන්නේ ඒ ටික පේන්නේ නැහැ. එතන කෙහෙළුවා තමයි බාහිර අරමුණු ගන්න. හැම වෙලාවෙම මේ දැන් මේ අපි රූප බලන ලාවත චක්කු ප්‍රසාදයෙන් මුල් කරගෙන ඒ ටික හිත පිළිපැදලා ඉන්න බෑ කියලා අපි දන්නේ. එතනින් බහැර ටිකකින් තමයි හිතින් ගත අරමුණක ජීවත් වෙන්නේ. හැම වෙලාවෙම කය අපි ඒ කියන්නේ කයයි කියන අපි කනවන සිද්ධිය අපි දැකලා නැහැ, අපි දන්නේ නැහැ, අපිට හම්බ වෙන්නේ නැහැ කවදාවත්. ශරීරයකට තමයි අපි මෙබඳු කයකින් ජීවත් වෙන්නේ කියලා මේ තේන අරමුණු වල ඇතුළේ අපි කෙලෙසේකින් තීරණය කළා තියෙන්නේ. ඉතින් ඔක ඉවත් දුරට හිත වඩනකොට තමන්ට තේරෙනවා අපි සත්‍ය පුද්ගලයා කියන තැනක තියෙන්නේ නාම රූප දෙකක් කියන රූපය හොඳට ඒක පුදු හොඳට තේරෙනවා. ඒ කය අතුරු කරගෙන පවතින සිතයි සිතක තියෙනයි දැකින් නැහැ මේ හැමතැනකම වෙන්නේ ආධ්‍යාත්මික කායයක්. එතකොට කය පහිතව රූප දකින් සද්ධාහන කිසිම කෙනෙක් නැහැ කියන කාරණාවක අපිට ප්‍රකට වෙනවා. ඒ කය අතුරු කරගෙන ඉන්නේ හිතෙන් නම් මම අර උපමාවක් කියන්න දැන් කුසිය මම ඉඳගෙන ඉන්නකොට කුසුවට පේන්නේ නැහැනේ. කුසුව උපකාර මත ඉඳගෙන ඉන්න විතරයි ඉඳගෙන ඉන්න මම නම් මේ මතුවන්නේ අරමුණ පෙරෙන්නේ මේ පුතුව සහිතව මේ අරමුණ බලන කෙනෙක් නැහැ. ඒ පුතුව වගේ තමයි විඥානයේ පිහිටලා හිටින්ද උපකාරී වෙච්ච කය. කය පිහිටලා ඉන්න හිතෙන් මේ අරමුණ දකින්නේ එතකොට කය සහිතව ඉඳගෙන ඉන්න අදලක නැහැ. අපිට ඔය ටික හොබට තේරෙනකොට මෙහෙම බැලුවොත් එහෙම තේරෙනවා කය ඇසුරු කරගෙන කොහොමද හිතට නම් තේින්නේ මේ ටික ඔක්කොම මේ හිත පිළිගලා තියෙන කය අපි දන්නේ නේද කියලා මේ තේන එක මගේ කනේ තියෙන එක ඒ කියන්නේ ඉඳගෙන ඉන්න මම මේ අරමුණ බලනවා කියන මට්ටමෙන් අපු අතාර තේරෙන්නේ නැහැ. දැන් අද අපිට තේරෙන්නේ මේ ඉඳගෙන ඉන්න මට මේ දේවල් පේනවා කියලා. ඒ කියන්නේ අපි මුළු කයම කය හැදෙන්න තියෙන දෙයක් තියෙනවා. නමුත් අපි දැන් මේ කය ගැන බලන කලබුන ආහාරයෙන් හැදලා තියෙන්නේ හම් අපේන හරි විස්තර මේක අචේතන වස්තුව කය හසු කරගෙන පෞතන හිතටයි තියෙන්නේ. ඒක මේ මෙහෙම කියුණා මෙහෙම කියුණා හිතට නම් දෙන්නේ. එහෙනම් මේ හිතට කියන අරමුණක් මේක හිත පිළිලා තියෙන කය දෙන්නේ අපිට කියන උත්තරයකට එනවා. ඒක කරගෙන යනවා. ඒ කියන්නේ අපි ඔක්කොම ඒ වගේ දර්ශනයක තාවහමයි කබලින් සාහරමේ මත්මේ අපේ පිට බැච්ච කෙලෙසින් ඉඳෙන. දැනට මේ කයට කය සහිත මම බලනවා කියන මට්ටමේ ඉන්නක අපේ කෙලෙසේ තියෙන කබලිකාහාර මත අපිට යම් වෙලාවකදී කය අසුරු කරගෙන පවතින සිතටම මේ කෙලින් ඇහෙන් වෙලින්නේ කියන එක ජීවත් වෙන මට්ටමට එනකොට සිතේ මට්ටමට එනවා. ඒ කියන්නේ මනෝමය රූප මට්ටමකට එනවා අපේ මනස. දැන් අපිට හින්න කෙලින මට්ටම් රූප ඒක දැන් ඒ රූප බව මට්ටමේදී රූපයක් තිබුණාට උදාහරණයක කයින් අතහැරලා මේ මානසික මට්ටම ඒ මට්ටමේ ජීවිතයේ අතනහළුම ওই මට්ටමට ආපු දවසට මේ ආධ්‍යාත්මික කය දක්ෂින පැත්ත අතහැරෙනවා. ඒක අර අපි කිව්ව ආධ්‍යාත්මික සංයෝජන ඇති පුද්ගලය වරම්බගේ කියලා කිව්වේ කය සහිත කෙනෙක් මේ අරමුණ පේනවා කියන මට්ටමේ ඉන්න තර ක්‍රම අවශ්‍යයි. අපිට යම් වෙලාවකදී ඔය දර්ශනය ඔහොම බලාගෙන ගියාම අපිට හොඳට තේරෙනවානේ කය ඇසුරු කරගෙන සමිතින් හිතේ තියෙන්නේ කියනක ඒ කියන්නේ අද අපිට වචන ටිකක් නමුත් මේක ප්‍රායෝගිකව කරනකොට තේරෙනවා දවසක් එනවා. ඒ කියන්නේ එහෙනම් මොන විදිහටවත් මේ කයක තේන්නේ නැහැ තේන එකට කය සම්බන්ධයක් නැහැ කියන වෙනද කියනවා ඇහෙන මත්තම. එතකොට ආධ්‍යාත්මික රූපිය අපිට හම්බ වෙන්නේ නැහැ. ඒ කියන්නේ විඥානේ පිටලා තියෙන රූපිය හම්බ වෙන්නේ නැහැ කියන තැනකට එනවා. එතකොට හැම වෙලෙම අපිට බාහිර වස්තුවකටයි අපි බැඳලා තියෙන්නේ නේද කියන මට්ටමකට අපි ආවම අපිට බාහිර සංයෝජන තමයි ඉතුරු වෙන්නේ. එතකොට කබලින් කරන මට්ටමින් අතහැරෙනවා. ඒක බාහිර සංයෝජන තියෙන්නේ උද්දබ්බාගි කියලා කියන්නේ. අර අර සංකීත පදෝතේ මේක මේ ඔය වගේ අපි හිතවද වලට මෙහෙම බලනකොට තමයි තේරෙන්නේ. ඊට පස්සේ අපිට අර විශ්වාසයක් නැතුවම දරුවෝ ගැන අනිත් පුද්ගලයෝ ගැන කියන බැඳීම ටික ලිහිල් වෙනවා. මොකද අතන යථාර්ථකයේ තේරෙන්න ඒ කියන්නේ ඇත්තම ඇත්ත කෙස්ලොම් නියදත් හම්මත් නහර කියන කොටස් කියන කනගුණ ආහාරයෙන් ලැබෙන රූපය ඒ කය ඇසුරු කරගෙන ප්‍රතිසන්දි වශයෙන් පැමිණි විඥානය පවතින ඒ සිතෙන් දැකීමෙන් වෙනවා. අපි මේ නාම රූප දෙක තියෙන තැනක දරුවෙක් නැත්නම් පුද්ගලයෙක් කියන සංයෝජනයක් අපි හදාගෙන අදහසක් ඇති කරගෙන තියෙනවා. අපි දරුවෙක් කියන පුද්ගලයෙක් කියන දුක් විඳිනවා නම් අපි අපේ අවිද්‍යාවෙන් හදාගත්ත කෙලෙස් එකටයි දුක් විඳින්නේ නේද කියන උත්තරයක් එනවා. කොද කවදාවත් අපි මොන විදිහට පුද්ගලයෙක් කියලා බැලුවත් අර හේතුඵල ධර්ම නෑ වෙනස් වෙන්නේ නෑනේ. එතන හේතුඵල මෙතන අර දුක එන්නේ දැන් හේතුඵල ධර්ම තියෙන තැනක පුද්ගලයෙක් දකින්නකොට එතන වෙනස් වෙන්නේ ආහාරය නැමැති හේතුයෙන් හැදුණු රූපේ ආහාරය වෙනස් වෙනකොට රූප වෙනස් වෙනවා. නමුත් අපේ දෘෂ්ටිය වැරද්ද නිසා අපිට පෙනෙන දරුවෙකුට මොකක් හරි වුණා නැත්නම් මනුෂ්‍යයෙකුට මොකක් හරි වුණා කියලා අර අවිද්‍යා කර්මයන්ගෙන් හටගත්ත ඵලයක් හැටියටයි විඥානය පවතින්නේ. ඒ හේතු ටික නැති වෙනකොට විඥානය නිරුද්ධ වෙනවා. ඒ හේතුඵල ධර්ම කියන්නේ ඒ හේතු ටික වෙනස් වෙනකොට ඵලය වෙනස් වෙනවා. ඒක නමුත් ඒ හේතුඵල ධර්ම තියෙන තැන අපි ගාව තියෙන පුද්ගල සංඥාවක් නම් අර ධර්මතාවය වෙනස් වෙන්න අපි පුද්ගල භාවයකින් දුක් වෙනවා. කෙලෙසකින් දුක් වෙනවා. එතකොට මේ අවිද්‍යාව අඩුවෙන්ද මේ ඇත්ත තේන්න ඒ නාම රූප දෙක සත්‍ය පුද්ගලයේ කියලා ගත්ත කෙලෙස් තමයි අපේ අඩිය. එතකොට ඒ ටික වෙනස් වුණත් එයා දන්නවා මේ වෙනස් වෙන්න පුළුවන් ධර්මතාවය වෙනස් වුණා කියන දැනකින් වෙන දකින්න මිසක කෙනෙකුට උනා නෙමෙයි. කෙනෙක් උනා නෙමෙයි. දැන් සමන් කියන තැනත් දකින්න පුළුවන්කම එනවා. දැන් බාහිර කෙනෙක් දකින්න වගේ මෙතනද රූපය සම්මස්ලේනහාර ඇතැතන් ගෝලින් යුක්තයි කනබුණ ආහාරෙන් හැදලා තියෙන්නේ. කාය ඇසුරු කරගෙන පවතින සිතින් තමයි දැකින් නැහෙන් වෙන්නේ. මේ නාම රූප දෙක නොදන්නා කම නිසා මම කියන අදහසක් ඇති වෙනවා. දැන් මෙතන එතකොට මේ ඔක්කොම අපේ මානසික පවතින ඕකට කියන ප්‍රපංච කියලා දෘෂ්ටි. මම කිව්වා පුද්ගලයා කිව්වා සත්‍යයක් නැහැ කියන්නේ නැහැ. මම නැහැ කියන්නේ. මොකද නාම රූප දෙක පිළිසිඳ නොදන්නාකම ඇතිතාවක් මම කියන අදහස ඇති වෙන්න පුළුවන්කම දැක්ෙන හින්දා මම කියලා කියන්නේ නැහැ කියන්නේ. මොකද නාම රූප දෙක නොදන්නාකම කියනකොට මම කියන අදහසක් ඇති වෙලා ඒ අදහසකින් ලෝකී ජීවිතෙන සිද්ධියක් දැක්ෙන හින්දා මම කියලා එකක් නැහැ කියන්න බෑ. එහෙම වෙන න්‍යායක් තියෙනවනේ. නාම රූප දෙක හොඳට පිළිසිඳ දැක්කොත් මෙහෙම දෘෂ්ටිය පවතින්නේ නැති නිසා මම කියලා එකක් තියෙනවා කියන අදහස ගන්නෙත් නැහැ. එතකොට මම ඉන්නවා කියන්නේ නැහැ, මම නැහැ කියන්නේ නැහැ. එයා දකිනවා මම ඇති වෙන හැටි දන්නවා, මම කියන්නේ නැති වෙන හැටි එයා දන්නවා. සත්‍යයක් ඉන්නවා කියන්නේ නැහැ, නැහැ කියන්නේ නැහැ. මේ රූපයේ කෙතුම් නේද ධම්මතුලින් යුක්තයි, කනුණ ආහාරයෙන් ඇදලා තියෙන්නේ. ඔන්න ඒක එක කොටසක්. මොකද ආහාරය නැමති හේතුව ඒකට හටගත්ත ඵලය තමයි ගෙතුම් නේද ධම්මත් නහර වලින් යුක්ත ඇහැ කන් දුවන ශරීරයේ කියලා මේ ප්‍රසාද සහිත කය. ඊට පස්සේ මේ කය අසුරු කරගෙන පවතින විඥානය ඒක අවිද්‍යා කර්මයන්ගෙන් යුක්තයි. එතකොට අවිද්‍යා කර්ම නම් හේතුව නිසා හටගත්ත ඵලයේ විඥානය ආහාර නම් හේතුව නිසා හටගත්ත ඵලයේ කය. අපි සත්‍ය පුද්ගලෙක් කියලා දක්න තැනක මේ දෙපැත්තකම කේස් දෙකක ඵලයක් තියෙනවා. එතකොට මේ හේතුඵල ධර්ම නොදන්නාකම ඇතිකාක් මේ නාම රූප දෙක පිළිසඳ නොදන්නාකම ඇතිකාක් සත්‍ය කියන අදහසක් ඇති වෙනවා, සත්‍ය කියන අදහසක් ඇතිදු කරනවා කියලා දකින නිසා ලෝකෙ තුල සත්‍ය නැහැ කියන්නේ නැහැ. සත්‍යෙත් නැහැ කියන්නේ නැහැ. මොකද ඇති වෙන්න පුළුවන් ධර්මතාවයේ තිබුණ සත්‍ය කතාව ලෝකේ පවතින සත්‍යයක් ඉන්නවා කියන අදහස තියෙන හැබැයි එයා දන්නවා අවිද්‍යාව පත්‍ය සංකාරය. මේ අවිද්‍යාව නිසා මෙහෙම සත්ව පුද්ගල භාවය ඇති වෙනවා කියලා දකින හින්දා නෑ කියන්නේ නෑ. යම් කිසි කෙනෙකුට මේ නාම රූප දෙක හොඳට පිළිසිඳ දැක්කොත් හේතුඵල ධර්ම හොඳට තේරුනොත් සත්‍ය පුද්ගල කියන අදහස ඡේ වෙනවා, ගෙවෙනවා, නැති වෙනවා කියලා දකින එක සත්‍ය පුද්ගලෙක් ඉන්නවා කියලා කියන්නේ නැහැ. ඒ නිසා මේ අන්ත දෙකකට පත් වෙන්නේ නැතුව එයා මේ ප්‍රතිසම්පාද ධර්මතාවය දකිනවා. හැඳෙලෙම මේ හේතුඵල ධර්ම නැත්නම් මේ නාම රූප ධර්මය පිළිසිඳ නොදැක්කොත් නොදකින හැමතැනකම ලෝකයේ තුල සත්‍ය පුද්ගලෙක් කියන ධර්මතාවයක් ඇතුළු වෙනවා කියලා සම්මතිය ඇති වෙන හැටි දකිනවා. මේ හේතුඵල ධර්ම දැකලා නාම රූප දෙක පිළිසඳ දැක්කොත් සත්ව පුද්ගල භාවයේ නිදෙනවා, ඒ නිසා වෙන දුකෙන්ද නිදෙනවා කියලා දකින නිසා එයා පරමාර්ථ වූ ධර්මතාවය ඇති වෙන හැටි දකිනවා. එතකොට පර සම්මතියට ඇති වෙන සම්මත සත්‍යයේ ලෝකයේ ඇති වෙන හැටි දකින නිසා නැහැ කියන්නේත් නැහැ. පරමාර්ථ සත්‍ය අවබෝධ කරගෙන සම්මතයෙන් නිදෙන්න පුළුවන්කම තියෙන නිසා එයා කියනවා කියලා කියන්නේ නැහැ. එතකොට අන්න ඒ වගේ තැනකට යනකම් අපේ නුවණ යන්න ඕනේ. ඒ නිසා හැම වෙලාවකම හිත වඩන්න මෙහෙමගේ මානසික කාර්යයක් එක්කම. ඔය දෙකට අමතකව කලින් කලට ටිකක් මේ ලෝකයේ ආදීන සංඥාව බහුල කරන්න. ආදීන සංඥාව වඩනකොට තමයි අපිට මේ මේකට කිසිත් ඇතුලෙන් සල්ලුවක් දෙන්නේ වුණා. ආදීන සංඥාව කියන්නේ දැන් අපිට සාමාන්‍යයෙන් පේන්නේ මිනිස්සු හොඳට ඇඳගෙන සැලඳගෙන වාහනවල යනවා වගේ නෙකේන්. නමුත් ඔය ජීවිතවල අතුලන්තයේ මොනතරම් දුක්සහගත ගැටුසහගත අසුභසහගත ස්වභාවයන්ද තියෙන්නේ. අපේ රිකමට කියන්නේ අපි නැගිටිනකොටම නැගිට වෙලාව සබකරන් දින මුන් දැක්කෝ කවුරුත් බලන්නේ අපි හොඳට මුන් හොදලා දත් නැදලා රවුල් කකුල මේ විදිහට ඉඳපත් වෙනකොට ලෝකෙට පේන ඔය ටික නේද. නමුත් අපිට නුවන් බලන්න ඒ මම කොහොමද ඒ වගේ මෙහෙම තේරුණාට මේකේ තියෙන සෞඛ්‍යාන්ත ස්වභාවය කලින් කල බලන්න ඕන. අපි මෙහෙම වුණාට මම කියන්නේ ඉඳලා හිටලා හරි යනවා නම් හරි හොඳයි කියලා හරි සංවේගයක් ඇති වෙනවා. අර වාගුම තියෙන පොහොට්ටාවම කොහොමද හමුදා එක නෙමෙයි මේ මුළු ලංකාවේම ආබාධිතයි ඉන්න
එක තියෙනවා ඒකටම අල්ලනවා. ජීවිතයේ සුභාවය ඇත්තටම ටිකක් හරි හිතෙනවා සමහර අය උපන්න දවසේ ඉඳලා. මේ දැන් ඒක බලන්න තාම සුගතිය. එතකොට අපායේ දුක කොහොමද? මේ අපි ඔය දුවනවා ළමයි දුවනවා පරිණවා නැතනම් නමුත් අර ජීවිත වලටේ මුකුත් නැහැ. නමුත් සමාජයේ අපිට ඔය පේන්නේ නැහැ. අපි සසර හිටියොත් මේ ධර්මතාවයෙන් අපි මිදිලා නැහැ නේද කියන එක විචින් විට අනුමුණ කරන්න ඕනේ. ඒ වගේ නිමිති අපිට හරි වටිනවා. ඉතින් ඒ වගේ මේ ආස්වාදී ස්වභාවය ලෝකෙ නැතින විදිහට අර කලින් කමට අර වගේ මෙනෙහි කරන්න ඕනේ. එහෙම මෙනෙහි කරනවා නම් තමයි අපිට මොන තරම් වටපිටාව මිනිස්සු දැකිය අපි යාන වාහන තියාගෙන ඉන්නේ කියලා. ඒ යාන වාහන තියාගෙන ඉන්නවා කියන මැද්දී උනත් අපි ඉන්නේ කියන එක තේක්ෂණය. එවගේ මනසක් හදාගන්න පුළුවන් අපිට. මොකද මේ භෞතික වස්තුව කාමේ නෙමෙයි. ඒව හරන්දිය පෞසින්න අපේ සංකප්පයයි අපේ රාගයයි කාමයි. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මේකේ කාම යන් චිත්‍රණ ලෝකේ වස්තු කාම නෙමෙයි ලෝකේ. කාම කියන්නේ මොකද්ද? ඒ වගේ අපේ මනස තුල ඇති වෙන බැඳීමයි කාම කියන්නේ. මම අර කියන කුදේගම් රජු රජමාලිගාවෙන් ඉඳන් මරහත් වුණා නම් ඒක වස්තුවක් අපේට කාබන්ඩුනේ නෑ නේද? ඒ වගේ ආදීනව දකින්න විදිහට ටික මෙනෙහි කරන්ද ওই වැඩ කටයුතු කරන වෙලාවක වුණත් මේ මගපෙට කෙනෙක් දැක්කහම වුණත් ඒ නිමිත්ත හොතට ගන්න. ඒ වගේ අබල දුබල කෙනෙක් දැක්කහම වුණත් ඒක ජීවිතේට පාඩමක්. හැටියට හොතට ගන්න ඕනේ. ඒ වගේ නිමිති අර්ථන ඊට පස්සේ නිකන් ඉන්නකොට ඒක උදව් කරගෙන ඒ උස්සේ ගොඩාක් දුරට යන්න පුළුවන් අපිට. ඒක කරන්නේ ඔය විදිහට මේ සිත සමතයක් ඇති කරගෙන ඔය විදිහට බලන්න. කොහොම බලනකොට ඔබලන්ටම ලොකු ලොකු වෙනස්කම් එනවා. ඒ කියන්නේ මේ ජීවිතයේ මෙච්චර කාලයක් දැකපු පුද්ගල භාවයට වඩා ජීවිතය ඇත්තටම වෙනස් අත්දැකීම් ඇති වෙන්න ගන්නවා. ඒ කියන්නේ අරමුණු වල වෙනස්කම් වෙනදට වඩා තේරෙන මට්ටම් එනවා. ටික අපි මේ සම්පූර්ණම කලේශයක් නිසා නේද දුක් වෙන්නේ කියන එක. අර බුදුරජාණන් වහන්සේ සංවේගය ඇතිවලා අර වචනකින් කියන්නේ නිකන්නේ අර මම අර හැම තැනකම දී මතක් කරන්නේ අර අනුමතක් ගොයන් දෙකේ සංසාර බුද්ධව කොටින්න සංඥාතිය කියලා. ওই ටික බුදුරජාණන් වහන්සේ කියන්නේ හරි සංවේගය ඇති කරලා. මේ කියන්නේ මේ අනුබුන ආහාරයෙන් හැදුණු හම්මස්ලේන ආහාර ටික තියෙන තැනක අවිද්‍යා කර්මෙන් හැදුණු විඥානයේ තියෙන තැනක මේ නාම රූප දෙක බලාගෙන මෞනර්ම දුක අපි කොච්චර ඉඳලා තියෙනවද කියන එක පෙන්වන බුදුරජාණන් වහන්සේ බලපල්ල බලබල සංකාරයන් නිසා මේ දුක කියන කාරණාව. ඒ කියන්නේ පියාමල දුක සහෝදරයාමල දුක කොච්චර ඉඳලා තියෙනවද කියන කාරණාව පෙන්වනවා. මේ මොකද ඇත්තටම අපි එහෙම දුක් නිදිද්දි එතන වෙනස් වෙලා තියෙන ධර්මතාවික අර්ථිකමනේ. මේ නමුත් අර ලෝකය මේක නෙවෙයි ලෝකෙ දිදී මේක ඇත්තමම තමයි. ඒ ඇත්තම වෙච්චේ ප්‍රතිඵලය තමයි දුක. අපි ඒක තේරුම් කරගන්න ඕනේ මේ නාම රූප දෙක දෙවිදෙන්ද නොදැකෙන යථාර්ථය නොදැකෙන ලෝකයක මේ දරුවම වෙනවා මේ අම්මම වෙනවා. ඒකකොට ලෝකයේ තුල බැඳීම කියලා සම්මතය තුල වෙනම කාරණාවක් කියදෙනවා. හැබැයි ওই ටික පිළිදෙන දුකමයි. මොකද එයා මව මුල දුකෙන් බේරලා නැහැ. මව ලෙඩවීමේ දුකෙන් බේරලා නැහැ. මව මහලු වීමේ දුකෙන් බේරලා නැහැ. ඒ නිසා එයා ලෙඩවීම ස්වභාව කොට මහලු වීම ස්වභාව කොට මරණය ස්වභාව කොට ඇති ධර්මයක් උරුම කරගෙන ජීවත් වෙන කෙනෙක් වෙනවා. එතකොට අර යථාර්ථයෙන් අපි මිදෙනකොට මිදුනේ මේ අර කෙලෙස් ටික කියන විතරක් නෙමෙයි. ඒ කියන දුකෙන්ද මිදিলা කියනවා. ජරාමර දුකෙන් දෙමුදියා. ඒ කියන්නේ නාම රූප දෙක ලෙඩ වුණා නාම රූප දෙක මරුණා කියලා අපි අඬන්නේ නැහැනේ කවුදවත් නේද? අඬනවා. ඕකම යාට කතා කරන මත්තම නෙමෙයි. ජීවිතයේ එල්ලබම සිටිනවනේ. ඒ කියන්නේ මේ හිතන මට්ටමේදී තාම අපේ සංයෝජනයේ සංයෝජන නිසා කෙලෙස් නිසා අපිට හිතට හිතා ගන්න බෑ. නමුත් මේ කෙලෙස් ගෙලිලා මේ කනබුන ආහාරයම නේද මේ කියන මට්ටමේ සමන්ත හිතට හැපිලා ඉන්න දවසක් ආවෝ. මේ රූපේ මොනවා වුණත් සමන්ත චිත් මාත්‍රයක් වතුන සත්‍යයි. ඒක මාත්‍රයක් වතුන සත්‍යයි. මොකද ඒක ධර්මතාවය වෙනස් කරන්නේ. එතකොට මොකද එයා ජරාමර දුකින් මිදෙන කෙනෙක් සුද්ධලේ සත්‍යයේ කියන කාරණාව මතයි ජරාමර දුක තියෙන්නේ. ධර්මතාවය කියේ ජරාමර දුක විඳින්නේ නැහැ අපි. තේරුණා නේද? ඒක බුදුරජාණන් වහන්සේ හැම වෙලාවම පෙන්නන්නේ මේ පංචකෝණ ස්කන්ධ දුක්ඛ කියලා. මේ ස්කන්ධයන් කෙරේ සත්ව පුද්ගල ආත්ම භාවයෙන් උපාදාන කරගත්ත නිසා ඇතිවන දුකක් නෙවෙයි. ඉතින් මේ උපාදානයේ ගෙවුන දවසට මේ ස්කන්ධය මට්ටම ප්‍රකට වෙන්නේ ස්කන්ධයන්ගේ ඇතිවීම නැතිවීම කියන එක ධර්මතාවය. කියන එකේ ළඟ රහතන් වහන්සේලා කිව්වත් ස්කන්ධයන්ගේ ඇතිවීම නැතිවීම කියන එක ළඟ. ඒකකින් සිළු සංස්කාරයන්ගේ ලක්ෂණ ඒ නැති සංස්කාරයෝ සිළු සංස්කාරවල අනිත්‍යයි. සිළු සංස්කාරවල අනිත්‍ය වෙන තැනක අපි විඳින්නේ මේ කෙලෙසකින්ද? සත්‍යයෙන් හටගත්ත සිළු සංස්කාරවල අනිත්‍ය වෙන තැනකදී අපිට තේරෙන්නේ කෙනෙක් නැති වුණා, කෙනෙක් මරුණා, කෙනෙක් වේද වුණා වගේ සිද්ධියකින් අපි දුක් විඳිනවා. මේ සම්පූර්ණ මානසික මේ විදින දුක. මම මේ විදින දුක. කියන්නේ මේ දුක වෙන ආයේ කියන දුක වෙන මේක ඔක්කොම කෙලින්ම කියන දුක. ඉදාවට දැන් කායත ගැටෙන දේ වෙනවා. අපේ කියන දැන් දෙකක් තිබුණාම අපිට වේදනාවක් දැනෙනවා. ඒ වේදනාව මගේ අතේ දිපත්තේ යනකෝහම් දැන් වේදනාව ගැන. නමුත් මේ තේන අරමුණු රූපායතන හැටියටත් අපිට වේදනාව ආපු අරමුණ පෙනෙන්නේ නැහැ. අරමුණ පෙනෙන්නේ නැති තැනකටපත් වෙන මානසික මට්ටමකට ආවහම ඒකෙද ප්‍රතිචාර දක්වන්න ක්‍රමයක් නැති. ක්‍රමයක් නැහැ. මේ ඒකද සිහි ඇතුව නොනැතුව ඉවරද බලමක් නැහැ. එතන දැන් ඇත්තටම අපි දුකට කියන අයින එන්න කියනකොට අපි අත කියන පිටත් දුකට කියන පිටත් ඇහැට කියන රූප ආයතනය යම් වේදනාවක් ආවනම් වේදනාවව කය වේදනාවට ගැටුමුදී අපි දැකලා නෑ දන්න ඇතේන්නේ ඒ මට්ටමට එළබෙන තේන දේ ස්පර්ශ වෙන දේෙන් වෙන් කර ගන්න පුළුවන් මට්ටමට ආවොත් ඉවසන්න පුළුවන් මට්ටමයි. මොන තියෙන මට්ටමයි. අපිට මේ පේන දේ ස්පර්ශ වෙන දේ දෙකක් වෙන දෙකම එකක් වෙන නිසා සංගල ප්‍රතිකාර යෙදෙන. මේ අර මට්ටමට ආවම තමයි පුරාණ කර්ම විදින්ද අවසන් කරනවා කියන එක. මේ ওই විදිහට යනකොට මේ ආයතන ටික වෙන වෙන්නේ ඉබේ. අර කෙලෙස් අඩු වෙනකොට මොකද එයාට හුස්මට තේරෙන මම අර කිව්වේ ලෝකේ කවුරුත් පිළිගන්නේ නැතුව ඇති අපි මේ කෙලෙස් වැඩි වෙන තව හේතුවක් ඒක මේ වේදනා පච්චය කරනහන්නේ වේදනා නිසා සංහාව වේදනාව ගැන හරි අවබෝධයක් අපිට නැති නිසායි මේ සංහාව බොහෝ වෙලා තියෙන හැටි බුදුරජාණන් වහන්සේ අර මේ මාළුවාගල වගේ මහරිවල මාළුවාගලක් වගේ දෙන්නන්නේ මුළු පහක්ම උසාවන තියෙන මහ විශාල ලතාවක් වලක් වගේ මේ තණ්හාව. මේ වස්තු උසාවන 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 වෙලාගෙන ලෝකෙම තියෙන තණ්හාව නිසා. එහෙම වෙන්න හේතුව වේදනාව දැන් ගන්නදී නිසා. මම ඕකෙද කිව්වේ. මම දාර දෙමිරිස්ව වෙලාමදී වුණා. හරියට ගත්තොත්
උපන්න දවසේ ඉඳලා මේ මොහොත දක්වා වෙනකොට අපි හැම කෙනෙක්ම අපේ කයම කර්මයට උන්වෙච්ච කයම විඳලා තියෙනවා මිසක කයෙන් පරිබාහිර අබ්බැහිත කර්ම දෙයක්වත් විඳලා නැහැ කියලා කවුරුත් පිළිගන්නේ නැහැ. ඒ දවසක බාහිර කිසි දෙයක් අපි විඳලා නැහැ. නමුත් ඒ වේදනාවේ ස්වභාවය නොදන්න නිසා අපිට කෙලෙච්චයකට පෙන්නන්නේ අපිට රූප විඳින්න පුළුවන්, ශබ්ද විඳින්න පුළුවන් කියලා කම්මෙන්ද විඳින්න ඔහේ හොයන්නේ. ඒකට මම අර උපමාවක් කිව්වොත් හිතට බලන්න. දැන් මේ විඥානයේ බැඳලා තියෙන මේ කයෙන් කය පරිණාම. අපි දැන් යකඩ ලීකල් කරන්නේ ගැටුවෝ. ලීකල් කයට සදු විඥානයේ බැඳලා තියෙන කයට ගැටුනහම ඒ විඥානයේ බැඳලා තියෙන කයේ කයේ ඉස්පද්ද වෙච්ච සිද්ධිය විඳිනවා මිසක අර ලීකල් විඳිනවද අපි? ලීකල් කවදාවත් ඉඳලා තියෙනවද? එහෙනම් මේ අනෙක් සත්පුද්ගල භාවයෙන් යුක්ත කයක් අපිට හම්බ වුණා. ඒ ස්පර්ශය නිසා විඥානයේ බැඳලා තියෙන කය ඇතුලේ තියෙන ස්පර්ශයම අපි ඉඳලා තියෙනවා. කය පැත්තම ඉඳලා තියෙනවා මිසක වස්තුව ඉඳලා තියෙනවද? ඇහෙකත් එහෙම. මේ ප්‍රසාදී ඉතාමතියු බාහිර වස්තු නිසා ප්‍රසාදී බිඳුනහම ඒ බිඳීම අපි ඉඳලා තියෙනවා මිසක මේ වස්තු ඉඳලා නැහැ අපි. උපන්න දවස නම් මේ මොහොත දක්වා මේ කයින් පරිබාහිර කිසිම දෙයක් ඉඳලා නැහැ අපි. ඒක නොදන්නකම නිසා අපි හිතාගෙන ඉන්නේ මේ බාහිර වස්තු උඳිනවා කියන සමගින්දයි ඒව හොයාගෙන හොයාගෙන යන්නේ. යන්නේ යන්නේ තව තව වදිනවා. වදින වදින එක විඳිනවා. ආයෙත් කෙලෙට පින්නන්නේ මේ බහැර දීපු යන්ත මේ කිස්පරතෝනේ කියලා. ඉතින් මේකේ යම් වෙලාවකදී පස්සපච්ච වේදනා කියන කාරණාව තේරුනොත් තමයි අපිට ඒ ස්පර්ශ නැතිනකොට වේදනාවක් නැතිනවා කියලා දැක්කොත් තමයි එහෙනම් මේ වගේ වේදනාව බාහිර තියෙනව නෙමෙයි කියලා යන ගතිය අඩු වෙනවා. ඉතින් අපිට ටික ටික හරි කෙලෙස් අඩු වෙන්න උණු ඒ දැනකට එනවා අර කය ඇතුළත කරගෙන පවතින හිතට මේව තේරෙන්නේ කියන කාරණාව හරහා බලන්න බලන්න ඔය වගේ උත්තර දෙකට එනවා. නිකන් නෙමෙයි ලොකු අතපිටාවක් කෙලි වෙනවා මේක අපිට. මොකද කිසිමම කෙනෙක් ඉතින් කවුරුත් පිළිගන්නේ නැති වෙයි. අපි මොකද අපි මුළු ලෝකයක් කොහේ ඉන්නේ නැච්චද අපි හිතාගෙන ඉන්නේ අපි මේ දේවල් විඳිනවා කියලා. නැහැ ඒ කියන්නේ හොඳට බලද්ද කය ඇසුරු කරගෙන පවතින හිතට කොහොමද බාහිර වස්තුවක් විඳින්නේ කියලා. පුළුවන් දෙකට එකක් හිතන්න. ඒ වස්තුව මේ විඥානයේ බැඳලා තියෙන කයේ ස්පර්ශය වුණාම ඒ ස්පර්ශය නම් විඳ හැකි නිතර කයේ නම් බැඳලා තියෙන මේක. ඒක කය ගහකට ගිහිල්ලා කවදාවත් ඉඳලා තියෙනවා. අපි කයම විතරක් නෙමෙයි ඉඳලා තියෙන මොන ක්‍රමයකට හරි කර්මෙන් උරුම වෙච්ච කයමයි අන්තිමට ඉඳලා තියෙනවා. ආරමණ අනත්ය මත අපි අපේ කර්මය විඳිනවා කියලා. මොකද මේ කය පුරාණ කර්මෙන් හැදලා තියෙනවා. නායම් භික්ෂුවේ කායෝ තුම්හාකං නාති අඤ්ඤේ සං පුරාණ නිදම් භික්ෂුවේ කම්මං අභි සංකේත වේදිත දක්වනවා. මහණනේ මේ කය ඔබලගෙන මේ නායම් භික්ෂුවේ කායෝ තුම්හාකං න අයං මහණනේ මේ කය ඔබලගෙන නෙමෙයි නාති අඤ්ඤේ සං නව කෙනෙකුගේත් නෙමෙයි පුරාණ නිදම් භික්ෂුවේ කම්ම මහණ පුරාණ කර්මෙන් හටගත්ත අභි සංචේතිත චේතනාවෙන් පිළියෙලන වේදනාවට වස්තුවක් කොට දකින වේදනාවට වස්තුවක් කය විඳින්න තියෙන වස්තුව තමයි මේ. මේවට වස්තු කියලා කියන්නේ මුළු කයම මේ කයම විඳින මුළු ජීව අපි ජීවත් වෙනවා කියන්නේ අපේ කයම විඳින එක. අපිට කය එක එක විදිහට විඳින්න පුළුවන් වෙන්න තමයි රූප ශබ්ද ගන්ධ ඕවා කියන්නේ. ඒව විඳිනව නෙමෙයි අපි යම් අපි යමක් ස්පර්ශ වෙයිද ඒ විදිහ. එතකොට වස්තුන් ඇවිල්ලා සවිඥානික කයේ ස්පර්ශ වුණාම ඒ ස්පර්ශය අපි විඳිනවා මිසක පස්සපච්ච වේදනා කියලා කියනවා මිසක රූපපච්ච වේදනා කියලා කියනවද කරා? නෑ. සද්දපච්ච වේදනා ගන්ධපච්ච වේදනා කියලා නෑ. එහෙම වේදනා නැහැ. චක්කු සම්පස්සජා වේදනා කියලා කිව්වම එකක ඇහි ස්පර්ශින් ඉත ඇති වේදනාවක් මේකද රූපපස්සය වේදනාවක් නැහැ. සෝත සම්පස්සය වේදනාවක් කියලා මේ පෙන්නවා මෙතන මේ ඔබේ අපි විඳින්නේ මේ දෙක කියන එක පෙන්නවා. නේද? කාය සම්පස්සය වේදනාව කියනකොට පොළු කැල්ල පෙන්නන්නේ නැහැ, දී කැල්ල පෙන්නන්නේ නැහැ නේද? එතකොට එහෙනම් ස්පර්ශය නිසා වේදනාව කියන කාරණාවේ විශාල වටපිටාවක් අපිට හෙදි කරන මොකද අපි අපේ කයම විඳින්නේ නේද ඉන්නේ කියන එක. මේ ටික අපි තේරුම් නොගන්න නොගත් මේ අවිද්‍යාවයෙන් ඒකයි මේ ටික නොදන්නකොට අපිට මේ දෙන්න රූප තණ්හා, ශබ්ද තණ්හා, ගන්ධ තණ්හා, රස තණ්හා, පොට්ටබ්බ තණ්හා. මොකද අපි කෙලෙසේකට පෙන්නන්නේ මේ වේදනාවම රූපෙන් කියලා. ඒ නිසා ඊළඟ යන්නේ ආයේ. ඒ නිසා ඔන්න කව රූපයක් එකතු කරනවා, තව එකක් එකතු කරනවා. ඒ එකතු කරන මේ කයට වදින්න තියෙන පොළු පාරවල් ගාන වැඩි වෙන එකයි වෙන්නේ. එක පොළු පාරක් වැදුනහම අපේ හිතුවේ ඒ ස්පර්ශය නිසා වේදනාවේ, නමුත් අපිට හිතුනේ මේ වේදනාවේ මේ ලීයෙන් කියලා. ඒක හොයන්නේ යනකොට ඒකයි තව එකකුයි දෙකක් වගේ. ආපහු ඒ දෙකම අපි ඉත හිතෙන්නේ ආයෙත් වෙනන්නේ ඒ මේ මෙතනමයි ඉන්නේ අපි. මොහොම කියලා තමයි මේ රූප සබ්ද මේ නානත් වේද කියලා තියෙන තණ්හාව. වේදනා පච්චය තණ්හා කියලා කියන්නේ වේදනාවේ ඇති සතු නොදන්නා තමයි මේ තණ්හාව බහුල වෙන්න හේතුව. ඉතින් ඒක වෙන්න ඒ ටික තේරෙන අපිට කයයි කය ඇතුළු කරගෙන පවතින සිතයි හොඳට තේරෙන්න ඕනේ. එතකොට මේ කය ඇතුළු කරගෙනයි හිත පවතින්නේ, මේ කය ඒ හිත නිසා කය බවිඥාන කරලා තියෙන්නේ. එහෙනම් අපිට කය ඇතුළු කරගෙන පවතින හිතට කාය ප්‍රතිබද්ධයම පිළිඳ පුළුවන් මිසක කය අතහැරලා ගිහිල්ලා වාහිර වස්තු විඳින්න බෑ කියන උත්තරයකට එනවා. ඒ කියන්නේ දැන් මේ වස්තුව අපිට මෙහෙම විඳින්න බෑ. අපිට පේන සිද්ධිය වුණාට ඔකද විඳින මට්ටමට එනකොට මේ රූපය ගැටීම නිසා මේ චක්කු ප්‍රසාදයේ විඳිනකොට ඒ විඳීම තමයි ස්පර්ශයේ ඒක අපිට විඳින්නේ. චක්කු සම්පස්සජ වේදනාවක් මිසක රූප සම්පස්සජ වේදනාවක් කියලා නැහැ. එහෙම වෙන්නේ නැහැ. එතකොට බලන්න අපි කිසිම කෙනෙක් උපන්න දවසේ ඉඳලා අපේ කයෙන් එළියට නිහිල දිනවද කියලා. කය හරහා අපි විඳලා ජීවත් වෙලා තියෙන මිසක කොදාවත්ම බාහිර දෙයකට ගිහිල්ලා නෝ. ඊගාට උතන තියෙන තව සුන්දේශීකම තමයි මෙන්න මේක. දැන් විඳේ කයට ගැටුම් දෙයි විඳේ. කයට ගැටුම් දෙයි නිර්මාණය කිරීමේ කයමයි කියන කාරණාව තමයි ඊගාව තියෙන සුන්දේශීකම. අර මම කියේ දැන් කර්මයෙන් හැදුණු මේ ඇහි ස්වභාවය තමයි මෙහෙම රූප හදලා ඒ රූපෙම හැට ගැටලා අපි දෙමින් ඉන්නේ. ඒ කියන්නේ අපිම බදා කරලායි අපි කන්නේ. මේකද තව කවුරුවත් නිසා දුක් විඳිනවා නම් ප්‍රශ්න. මේ දෙවන ওই වගේ වටපිටාවක අපි මනස ජීනවා. ඔබලා බලනකොට ඒක කරගෙන යන්නේ තව අපි ඉන්නවා. ඒ කරන්නේ ඒක කරන්නේ නේද පුළුවන් නේ. ඒකේ අර පුළුවන් තරම් හැම විදිහේ හැම වෙලාවකම සත්‍ය පුද්ගල භාවයේ ඉන්න හැම නිමිත්තක්ම බලන්න. ඒකෙදී අර මම කියපින් ඉන්න දැන් එක නිමිත්තක් අරගෙන අපි අර මම ඔය පහසුවට කැලි පහ කියලා දෙන්නේ ඒක ඕසතරම් වැඩි කරගත්තට ගැළුවක් නැහැ. පෙන්වන්න අර මට පෙන්වන්න පහසුවට වෙනකොට ඒකෙදි එක රූප නිමිත්තක් එකෙන් අල්ලගෙන ඉවරයි බලන්න ඕන. ඒක බලද්දී තව සත්‍ය පුද්ගල සිහි වෙන්න පුළුවන්. සිහි දෙද්දී ඒව ඒ වෙලාවට නොසලක හැරලා මේක බලලා ඉවර කරනවා අර්ථ ගන්න. කොහොම අරමුණු ටිකක් බලනවා ආයෙත් ආනාපාන සතිය වලට. මේ විදිහට මාර්ගය මාර්ග ගන්නවා කලින් කලක වාහනේ කරනකොට සවුමට යනකොට ආදී නෑම බලන මේ තුන් නිමිත්තම හරි මාර්ග ගන්න. ඕගලන්ට පැටලෙන්න තැනක් හිතෙන්නේ නෑ. රැවටෙන්න තැනක් හිතෙන්නේ නෑ. හිතට කයට වෙනස්කම් දැනේ. ආලෝක සංඥායෙන් පුළුවන් කයට සැහැල්ලුකම් දෙන්න පුළුවන්. ඒව මුකුත් අදාළ නැහැ. ඌව බලාගෙන නෙමෙයි අපි ආවේ. ඒ කරපු දේ හරි නිසා ඒ වගේ දේවල් එන්නේ. ඒක නැති වෙන්නත් ඒක නොරදෙද්දත් කරන්න තියෙන කරපු දේ කරගෙන යන එක. එක මොන අනිත් අත්දැකීමක් આવත් ඒව දැන් මට මෙහෙමයි කයට මෙහෙම තේරෙනවා හිතට මෙහෙම තේරෙනවා මෙහෙම ආලෝක පේනවා කියලා ඒක පැටලෙන්න එපා අපිට ඒව වැඩක් නැහැ මේ කරගෙන යනකොට කෙලෙස අඩු වෙනකොට යම් යම් අත්දැකීම් එන්න පුළුවන් එනවා මොකද ඉන්න පරිසරයට වඩා දැන් මේ ඉන්න පරිසරයට වඩා ඕගොල්ලෝ නෝර යන්න යනකොට මග දෙපස වෙන වෙන අරමුණු පේනවා කියන එක පුදුමයක් නෙමෙයි නේ එතකොට දැන් මට මෙහෙම පේනවා කියලා මම මතක වෙලා හිටියා නෑ යන්නේ කිය නෝර්ස්වල යන්න පුළුවන් ඔයගේ මේ පේනකොට කරගෙන යනකොට යම් යම් වෙනස්කම් තේරෙන්න පුළුවන් ඒ වෙනස්කම් තේරුණා කියලා ඒකෙදි මේ ඒව තුල තත්පර වෙන්න ප්‍රමාද වෙන්න යන්න එපා ඒව නොසලකා හරි කරගෙන යන වැඩේ කරගන්න අජත්තන්ව බහිද්දාව අජත්ත බහිද්දාව තමන්වම බලන්න වෙන ආරමුණ නැතුව තමන්වම බලන්න යම් වෙලාවකදී අර ආරමුණ આવුත් ඒක බලන්න ඒක රජ්‍යත බහිද්දාව වශයෙන් දෙපළම බලන්න
භාවනා ගතියක් ලැබුණ තිබුණ වෙලාවට සමාධිය වැඩි වෙන තමයි හේතු වෙන්නේ
සමතනින් වැඩි කෙරුවොත් පැත්තකට ඇරෙනවා ඒකයි මම කියන්නේ මේ දෙකත්ම ගෙනියන්න කලින් බලලා ආදීනෙන් බලන්න කියන නැත්නම් මේකට තල්ලුවක් කියන්නේ පිටකින් එපා වෙන ගතියක් එනවා ඒ එපා වෙන ගතිය එන්න නොදී අර හැම වෙලෙම ගැටිය ජාත් කරනවා වගේ එකකුත් තියෙනවා නේද
ඔබ නිවැරදිව ඒක ඒක තමයි කල්ලා ඉන්නවා